දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ පවත්වනු ලබන රුහුණු ගුරුගෙදර වැඩසටහන යටතේ අද දවසට අපට නියමිත වෙලා තියෙන්නේ ඉතිහාසය විෂය පිළිබඳව සාකච්ඡා කරන්න. අද දවසේ අපි වහගෙන ඉන්න අපේ දුවදරුවන් වෙනුවෙන් මම තෝරගෙන තියෙනවා 10 ශ්‍රේණියේ 6 පාඩම වන ඓතිහාසික දැනුම සහ එහි ප්‍රායෝගික ආදේශන කියන පාඩම පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ අනුව අපි වහගෙන ඉන්න මගේ දරුව වෙනුවෙන් ඓතිහාසික දැනුම සහ එහි ප්‍රායෝගික ආදේශන කියන පාඩම යටතේ පැරණි ශ්‍රී ලංකාවේ සමාජ සංවිධානය පිළිබඳව මම මගේ ආදරණීය දරුවොත් එක්ක අද දවස ඇතුළත සාකච්ඡා කරනවා. අපේ පැරණි සමාජය කොහොමද නිර්මාණය වෙලා තිබුණේ? ඒක කොහොමද ගොඩනැගිලා තිබුණේ? මෙන්න මේ පිළිබඳව මම අපි වහගෙන ඉන්න අපේ ආදරණීය දරුවොත් එක්ක අද දවසේ සාකච්ඡා කරනවා. ඕනම සමාජයක් නිර්මාණය වෙලා තියෙන ආකාරය හරිම වැදගත්. මොකද සමාජයක පැවැත්ම තීරණය වෙන්නේ මෙන්න මේ සමාජය නිර්මාණය වෙලා තියෙන ආකාරය අනුව. සමාජයක් ඇතුළේ තියෙන නීති රීති, ආචාර ධර්ම, සම්ප්‍රදායන්, ඇගයුම් මේ සියල්ලම ක්‍රමානුකූලව පවත්වාගෙන යන්නට පුළුවන් වෙන්නේ සමාජයක් නිවැරදි විදියට සංවිධානය වෙලා තිබුණොත්ම විතරයි. ඒ අනුව පුතේ අපේ පැරණි සමාජයත් අන්න ඒ විදියට නියමිත ආකාරයටම ඉතා සරලව නිර්මාණය වෙලා තිබුණා. මෙන්න මේ සමාජය කොහොමද අපි නිර්මාණය වෙලා තිබුණේ? එහෙම නැත්තම් අපේ සමාජය කොහොමද ගොඩනැගිලා තිබුණේ? ඒ ගොඩනැගිලා තිබුණු සමාජයේ, ඒ නිර්මාණය වෙලා තිබුණු සමාජයේ අපිට දකින්නට ලැබුණු ලක්ෂණ මොනවද? මෙන්න මේ මාතෘකා ටික මම අද අපිව අහගෙන ඉන්න අපේ දරුවොත් එක්ක සාකච්ඡා කරනවා. ඒ අනුව මගේ ආදරණීය දරුවනේ, අපේ පැරණි සමාජයේ දිහා බැලුවට පස්සේ අපිට තේරුම් ගන්න පුළුවන් පළවෙනිම ලක්ෂණය තමයි අපේ සමාජය ක්‍රමානුකූල දූරාවලි සැකැස්මකට අනුව නිර්මාණය වෙලා තිබුණා. ක්‍රමානුකූල දූරාවලි සැකැස්මකට අනුව අපේ සමාජය නිර්මාණය වෙලා තිබුණා. ඒ කියන්නේ මගේ ආදරණීය දරුවනේ, සමාජයේ ඉහළම ඉඳගෙන පහළම වෙනකම්ම හරියටම ක්‍රමානුකූලව ස්තරයෙන් ස්තරය මේ සමාජය නිර්මාණය වෙලා තිබුණා. දැන් බලමු අපි මෙන්න මේ දූරාවලියකට අනුව නිර්මාණය වෙච්ච අපේ සමාජය තුළ අපිට දැක ගන්න පුළුවන් වුණු ලක්ෂණ මොනවද, ඒකේ ඉඳපු පුද්ගලයෝ කවුද, ඒ අයට සමාජයේ මොන වගේ තැනක්ද හිමි වුණේ කියලා. මගේ ආදරණීය දරුවනේ, මේ දූරාවලි සැකැස්මකට අනුව නිර්මාණය වෙලා තිබුණු අපේ පැරණි සමාජයේ ඉහළින්ම හිටියේ රජතුමා. ඉහළින්ම හිටිය මගේ ආදරණීය දරුවනේ කවුද? රජතුමා. සාමාන්‍යයෙන් එදා පිළිගැනීමක් තිබුණා රජතුමා සතුව බෝසත් ගති ලක්ෂණ තියෙන්නට ඕන. අපි දන්නවා අපේ තිබුණේ මගේ ආදරණීය දරුවනේ රාජාණ්ඩු ක්‍රමයක්. මෙන්න මේ රාජාණ්ඩු ක්‍රමයේ ඇතුලේ බලවත්ම පුද්ගලයා වුණේ, බලවත්ම තනතුර වුණේ මෙන්න මේ රජු කියන තනතුර. පිළිගැනීමක් තිබුණා එදා සමාජය ඇතුලේ. රජු අර කලින් කිව්වා වගේ බෝසත්වරයෙකුට සමානයි. බෝසත් ගති ලක්ෂණ රජතුමා තුල තියෙන්නට ඕන. පුතේ, කූට කන්න තිස්ස රජතුමාට අයත් දඹුල්ලෙන් හම්බෙන එක්තරා ශිලාලේඛනයක රජතුමාව හඳුන්වන්න ඊශ්වර කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. එදා ඒ ශිලාලේඛනය තුල සඳහන් වුණේ නර එසර කියලා වචනයක්. එතකොට එහි සරල තේරුම තමයි ඊශ්වරයා කියලා තේරුම. ඒ අනුව මගේ ආදරණීය දරුවනේ, එදා රජතුමාව ඊශ්වරයෙකු විදිහට, බෝධිසත්වවරයෙකු විදිහට හැඳින්වීමේ සම්ප්‍රදායක් අපේ පැරණි සමාජය තුළ තිබිලා තියෙනවා. ඒ වගේම මගේ ආදරණීය දරුවනේ, මේ සමාජ දූරාවලියේ ඉහළින්ම ඉඳපු රජු පත්තුනේ සම්ප්‍රදායෙන්. එහෙම නැත්නම් පරම්පරාවෙන් පරම්පරාවට තමයි රාජකීයත්වය, එහෙම නැත්නම් රජකම උරුම වුණේ. එතකොට සමහර වෙලාවට පියාගෙන් පුතාට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සහෝදරයාගෙන් පසු සහෝදරයාට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සහෝදරයාගේ වැඩිමහල් පුත්‍රයාට වෙන්න පුළුවන්. ඒ විදිහට පරම්පරාවෙන් පරම්පරාවට තමයි රාජ්‍යත්වය උරුම වුණේ. ඒ අනුව මගේ ආදරණීය දරුවනේ, අපේ සමාජ දූරාවලිය ඇතුලේ මෙන්න මේ ඉහළින්ම තිබුණේ රජ කියන තනතුර. ඊළඟ දෙවෙනි ලක්ෂණය තමයි මගේ ආදරණීය දරුවනේ, රජුට පහලින් හිටියා රාජකීයන්. රජුට පහලින් හිටියා රාජකීයන්. ඒ අය මැතිවරු, ඇමතිවරු, ඒ වගේම භාණ්ඩාගාරිකවරු, සේනාපතිවරු මෙන්න මේ කියන රාජකීයනුත් රජුත් එක්ක බොහොම සමීපව කටයුතු කරා. අර මං කලින් කතා කරපු සමාජ දූරාවලිය ඇතුලේ මේ මැති ඇමතිවරුන්, ඒ වගේම සේනාපතිවරුන්, ඒ වගේම භාණ්ඩාගාරිකවරුන් වගේ රජුත් එක්ක බොහොම සමීපව කටයුතු කරපු මේ රාජකීය නිලධාරීන්ට හිමි වුණේ සමතැන. එහෙම නැත්නම් තේරෙන්නම කියනවා නම් මගේ ආදරණීය දරුවන්ට, අර ඇමතිවරු, සේනාපතිවරු, භාණ්ඩාගාරිකවරු මෙන්න මේ සියලු දෙනාටම අපේ සමාජයේ ඇතුලේ ලැබුණේ එක හා සමානම පිළිගැනීමක්. ඒ අය අපි හැඳින්වුවේ බලයෙන් සමාන පිරිස් විදියට. එතකොට මෙන්න මේ රජතුමාට ගාවට ඊට පස්සේ අපේ සමාජයේ වැදගත්ුනේ මේ සේනාපතිවරු, මැති ඇමතිවරු සහ භාණ්ඩාගාරික වගේ රාජකීය නිලධාරීන්. ඊළඟ කාරණාව තමයි මගේ ආදරණීය දරුවනේ, මේ අපේ පැරණි ශිලාලේඛනවල, අපේ පැරණි ශිලාලේඛනවල රජුත් සමග බොහොම සමීපව කටයුතු කරපු මේ රාජකීයන්ව හඳුන්වන්න ශිලාලේඛනවල පාවිච්චි කරලා තියෙනවා රත්කොල් සම්දරු කියලා වචනයක්. රත්කොල් සම්දරු කියලා වචනයක් පාවිච්චි කරලා තියෙනවා. මේකේ තේරුම තමයි මගේ ආදරණීය දරුවනේ රාජකුල ස්වාමි දරුවන් රාජකුල ස්වාමි දරුවන් ඒ කියන්නේ මගේ ආදරණීය දරුවනේ රජුත් එක්ක බොහෝම සමීපව කටයුතු කරපු අය ඒ අය තමයි අර කලින් කිව්වා වගේ මැති ඇමතිවරු සේනාපතිවරු භාණ්ඩාගාරිකවරු මෙන්න මේ වගේ රාජ්‍ය නිලධාරීන් ඒ අය රජුත් එක්කම බොහෝම සමීපව කටයුතු කරා ඒ නිසා අපේ පැරණි සමාජ ක්‍රමයේ ඇතුලේ මේ රජුත් සමග බොහෝම සමීපව කටයුතු කරපු මේ රාජකීයන්ටත් හිමි වුණේ ඉතාමත්ම වැදගත් සහ ගෞරවාන්විත පිළිගැනීමක් මං කිව්වා මගේ ආදරණීය දරුවන්ට මේ රජුත් සමග බොහොම සමීපව කටයුතු කරපු රාජකීයන්ව හඳුන්වන්න රත්කොල් සම්දරු කියන වචනය පාවිච්චි කළා. පසු කාලීනව පුතේ මේ වචනය විකාශනය වෙලා ආවිල්ලා රත්කොල් රදොල් සහ මහනුවර යුගයට වෙනකොට මේ වචනය රදල කියන වචනය බවට පරිවර්තනය වෙලා තියෙනවා. රජුත් සමග බොහෝම සමීපව කටයුතු කරපු රාජකීයන්ව හඳුන්වන්න මහනුවර යුගයේ වෙනකොට රදල කියන වචනය පාවිච්චි කරලා තියෙනවා. මම දන්නවා මේ රදල කියන වචනය මගේ ආදරණීය දරුවන්ට බොහෝම හුරු පුරුදු වචනයක්. මහනුවර යුගයේ ගත්තට පස්සේ රජුත් සමග බොහොම සමීපව කටයුතු කරපු රජුත් එක්ක ළඟින්මව ඉඳපු මේ රදලවරුන් ගැන අපිට අහන්නට ලැබෙනවා. මගේ ආදරණීය දරුවොත් එක්ක අද අපි කතා කරමින් ඉන්නේ ඓතිහාසික යුගයේ කොහොමද අපේ පැරණි සමාජය නිර්මාණය වෙලා තිබුණේ. ඒකෙදි අපි පළවෙනි ලක්ෂණයේ විදියට හඳුනගත්තා අපේ සමාජය දූරාවලි සැකැස්මකට අනුව නිර්මාණය වෙලා තිබුණා. දෙවෙනි ලක්ෂණයේ විදියට හඳුනගත්තා මේ දූරාවලි සැකැස්මේ ඉහළින්ම හිටියේ එහෙම නැත්නම් සමාජයේ වැඩියෙන්ම ගෞරවයට පාත්‍ර වුණේ රජතුමා. තුන්වෙනි කාරණාව විදියට අපි කතා කරගත්තා අපි සාකච්ඡා කරා අපේ මේ සමාජ දූරාවලිය ඇතුලේ බලයෙන් එක හා සමාන එහෙම නැත්නම් පිළිගැනීමෙන් එක හා සමාන රාජකීය නිලධාරීනුත් අපිට දැක ගන්නට ලැබුණා. සේනාපතිවරු භාණ්ඩාගාරිකවරු මැති ඇමතිවරු අනේකට උදාහරණ විදියට අපිට දක්වන්නට පුළුවන්. ඒ වගේම මම යනවා මගේ ආදරණීය දරුවොත් එක්ක කතා කරන්න අපේ පැරණි සමාජය තුළ දැක ගන්න ලැබිච්ච තවත් ප්‍රධාන ලක්ෂණයක් පිළිබඳව. ඒ තමයි මගේ ආදරණීය දරුවනේ අපේ පැරණි සමාජයේ ඇතුලේ ඉමහත් ගෞරවයට හා ආදරයට පාත්‍ර වෙච්ච කොටසක් හිටියා. ඒ තමයි අපේ වන්දනීය පූජනීය මහා සංඝරත්නය. අපේ පැරණි සමාජයේ ඇතුලේ මහා සංඝරත්නයට හිමි වුණේ ඉතාමත්ම වැදගත් තැනක්. රජුට අර්ථයෙන් ධර්මයෙන් උපදේශන ලබා දුන්නේ අපේ මේ මහා සංඝරත්නය. ඒ නිසාම අපේ සමාජ දූරාවලියේ ඉහළම ඉඳගෙන පහළම වෙනකම්ම සියලු දෙනාම මහා සංඝරත්නයට බොහොම ගෞරවයක් ආදරයක් දැක්වුවා. ඒ වගේම පුතේ මේ මහා සංඝරත්නය එම නැත්නම් අපේ වන්දනීය පූජනීය භික්ෂූන් වහන්සේලා සැමදාම රජවරුත් එක්ක බොහෝම සමීපව කටයුතු කළා තියෙනවා. ඇතැම් වෙලාවට භික්ෂූන් වහන්සේලා පාලන කටයුතු වලටත් මැදිහත් වෙලා තියෙනවා. ක්‍රිස්තු වර්ෂ පළමුවන සහ දෙවන සියවස වගේ වෙනකොට අපිට හම්බෙන ශිලාලේඛනවල තහවුරු කරනවා වැව් වලින් බදු අය කරගැනීමේ බලය රජවරුන් විසින් බෞද්ධ විහාරස්ථානවලට පවරලා දීලා තියෙනවා. ඒ තුලින් අපිට පැහැදිලි කරගන්න පුළුවන් එදා සමාජයේ ඇතුලේ භික්ෂූන් වහන්සේලා රාජකීයයන් සමග රජවරු සමග බොහොම සමීපව කටයුතු කළ බවත් ඒ වගේම උන්වහන්සේලා ඇතැම් අවස්ථාවලදී පාලන කටයුතු වලට මැදිහත් වුන බවත් ඒ වගේම මහා සංඝරත්නයට අපේ පැරණි සමාජ ක්‍රමයේ ඇතුලේ ඉතාමත්ම ගෞරවයක් පිළිගැනීමක් තිබුණු බවත් අපිට මෙහිදී තේරුම් ගන්න පුළුවන්. අපි යනවා මගේ ආදරණීය දරුවනේ සාකච්ඡා කරන්න අපේ පැරණි සමාජයේ තවත් ප්‍රධානම ලක්ෂණයක් පිළිබඳව. ඒ ප්‍රධානම ලක්ෂණය තමයි මගේ ආදරණීය දරුවනේ අපේ පැරණි සමාජයේ ඇතුලේ එහෙම නැත්නම් අපේ පැරණි සමාජ ධූරාවලිය ඇතුලේ ප්‍රභූන්‍යයි සැලකිය හැකි පිරිසක් හිටියා. ප්‍රභූන්‍යයි සැලකිය හැකි පිරිසක් හිටියා. ඔවුන් කපිතාන්වරු, වෛද්‍යවරු, ගුරුවරු විදියට අපිට ඒ අයව හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම නාවික කටයුතු වලදී ඒ සඳහා සහභාගී වෙච්ච පිරිස්, ඒ වගේම වෛද්‍යවරු, ඒ වගේම ගුරුවරු. මෙන්න මේ පිරිස් වලට එදා සමාජයේ ඇතුලේ ලොකු පිළිගැනීමක්, ඒ වගේම ගෞරවයක් තිබිලා තියෙනවා. ඒ නිසාම ශිලාලේඛනවල මේ පිරිස් ප්‍රභූන් කියන නමින් හඳුන්වලා තියෙනවා. ඒ වගේම මේ ප්‍රභූන්‍යයි සැලකිය හැකි පිරිස් ගොවිතැන් වැඩ කටයුතුවල, එහෙම නැත්නම් සත්ව පාලන කටයුතුවල නිරත වෙච්ච බව අපිට මූලාශ්‍රගත තොරතුරු වලින් හෙළි වෙන්නේ නැහැ. මේ ප්‍රභූන්‍යයි සැලකිය හැකි වෛද්‍යවරුන්ට වෛද්‍යවරු, ඒ වගේම ගුරුවරු, ඒ වගේම නාවික කටයුතු වල, එහෙම නැත්නම් වෙළඳ කටයුතු වල නිරත වෙච්ච පිරිස්, මෙන්න මේ අයට එදා අපේ සමාජය ඇතුලේ සමාජ ධූරාවලිය ඇතුලේ ඉතාමත්ම වැදගත් තැනක් හිමි වෙලා තියෙනවා. මම මගේ දරුවොත් එක්ක අපේ පැරණි සමාජයේ තිබුණු තවත් ලක්ෂණයක් සාකච්ඡා කරන්න යනවා. ඒ තමයි මගේ ආදරණීය දරුවනේ ප්‍රභූන්ට පහලින් අපේ පැරණි සමාජය තුළ විවිධ වෘත්තීන්වල නියලෙච්ච පිරිස් අපිට දැක ගන්නට ලැබුණා. ශිලාලේඛනවල ඔවුන්ව හඳුන්වනවා කුඩීන් කියන වචනෙන් මේ පිරිස් හඳුන්වලා තිනවා. මොවුන් විවිධ කර්මාන්තවල විවිධ රැකියාවල නිරත වෙලා තියෙනවා. නිදසුන් විදියට ගොවියන්, ඉඩෙරුන්, වලන් සාදන්නන්, ඒ වගේම මැණික් කපන පිරිස්, කම්කරුවෝ, දීවරයෝ, මේවට උදාහරණ විදියට සඳහන් කරන්න පුළුවන්. අපේ පැරණි සමාජය සම්පූර්ණයෙන්ම නඩත්තු කළේ මෙන්න මේ පිරිස්. ඒ අයගේ වෙහෙස මහන්සියෙන් තමයි අපේ පැරණි සමාජය නඩත්තු වුණේ. දීවරයෝ, ගොවියෝ, මැණික් කපන පිරිස්, වළං හදන අය, ඒ වගේම කම්කරුවෝ මෙන්න මේ පිරිස්වලින් තමයි අපේ දා පැරණි සමාජය ගොඩනැගිලා තිබුණේ. ඔවුන් තමයි පැරණි සමාජයේ පෝෂණය කරන්නට දායක වුණේ. ඊළඟ ප්‍රධාන කාරණාව තමයි මගේ ආදරණීය දරුවනේ, සමාජයේ පහළම මට්ටමේ ජනතාවත් ඒ වගේම ප්‍රභූන් අතරත් සම්බන්ධය නිර්මාණය කරන්නට දායක වෙච්ච පිරිස් සිටියා. ඇතැම් වෙලාවට ඔවුන් වෙළඳුන්, ඒ වගේම වෙනත් රජයේ නිලධාරීන්, මෙන්න මොවුන් හරහා තමයි පැරණි සමාජ ක්‍රමේ ප්‍රභූන් සහ සාමාන්‍ය ජනතාව අතර සම්බන්ධය නිර්මාණය වෙලා තිබුණේ. මගේ ආදරණීය දරුවනේ, අපේ පැරණි සමාජය තුළ තවත් ප්‍රධාන ලක්ෂණයක් අපිට දැක ගන්න තිබුණා. ඒ තමයි මගේ ආදරණීය දරුවනේ, පැරණි සමාජයේ පහලින්ම හිටියා දාසයන්. ඔවුන්ට නිශ්චිතයි කියන්න පුළුවන් එක දෙයක් පැවරිලා තිබුණේ නැහැ. ඔවුන්ට විවිධ වෘතීන්වල විවිධ කටයුතුවල නිරත වෙන්නට සිදු වුණා. මේ දාසයන් ගත්තට පස්සේ දාසයන් වර්ග දෙකකට අයත් පිරිස් අපිට හඳුන ගන්න පුළුවන්. ඒ අතරින් පාරම්පරික දාසයන් සහ ඒ වගේම කුලියට ශ්‍රමය සපයන ලද අන්වයාතාත දාසයනුත් අපිට හඳුනගන්නට ලැබුණා. වැදගත්ම කාරණාව තමයි මගේ ආදරණීය දරුවනේ, අනෙක් පිරිස්වලට හිමිවෙච්ච නිදහස මේ අයට නම් හිමි වුණේ නැහැ. ඔන්න අපි වහගෙන ඉන්න මගේ ආදරණීය දරුවොත් එක්ක අද දවසේ අපි සාකච්ඡා කළේ අපේ පැරණි සමාජය කොහොමද නිර්මාණය වෙලා තිබුණේ. වෙනත් දවසක මේ වගේම පාඩමකින් ඔබත් එක්ක හමුවෙන්න බලාපොරොත්තුවෙන් අද දවසට සමුගෙන යනවා. මෙතෙක් වෙලා ඔබ සමග රැඳී සිටි මා අම්බලංගොඩ කලාපේ ගාපීදේස් කුලරත්න විද්‍යාලයේ ඉතිහාසයේ ඉගැන්වීම් භාරව කටයුතු කරන දිශාන් සුරංග, ඔබ සියලු දෙනාටම සුබ දිනයක් ප්‍රාර්ථනා කරනවා.